ආයුබෝවන් දුවේ පුතේ. අදත් මම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත රුහුණු ගුරු ගෙදර ගුවන්විදුලි වැඩසටහන සමග. ඔයාලට කතා කරන මම දෙනියාය අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශිකා විජිතා රුක්මණී ගුරුතුමිය. ඉතින් දුවේ පුතේ, අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘථුවියේ උපපද්ධතියක් වන ජල ගෝලය ගැන. මම හිතන්නේ දුවල පුතාලට මතක ඇති, මම මීට පෙර පාඩම්වලදී කිව්වා පෘථුවිය සමන්විත වෙන්නේ උපපද්ධති හතරකින් කියලා. මම නැවත මතක් කරන්නම් මේ උපපද්ධති හතර. ශිලා ගෝලය, වායු ගෝලය, ජල ගෝලය, ජෛව ගෝලය. අපි මීට පෙර මේ උපපද්ධති හතරෙන් ශිලා ගෝලය හා වායු ගෝලය ගැන විස්තරාත්මකව කතා කළා මගේ දුවල පුතාලට මතක ඇති. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘථිවි පද්ධතියේ සමන්විත වන තවත් උපපද්ධතියක් ගැන. ඒ තමයි ජල ගෝලය. එහෙනම් අපි බලමු ජල ගෝලය කියන්නේ මොකද්ද කියලා. දුවේ පුතේ, පෘථුවිය මත විවිධ අයුරින් ව්‍යාප්ත වී ඇති සමස්ත ජල ස්කන්ධය තමයි ජල ගෝලය කියලා හඳුන්වන්නේ. පෘථුවිය මත විවිධ අයුරින් ව්‍යාප්ත වී ඇති ජලය කියලා කියන්නේ සාගර, මුහුදු, විල්, ගංගා, කෘතිම ජලාශ සහ භූගත ජලය ලෙස ව්‍යාප්ත වෙලා තියෙන ජලය තමයි දුවේ පුතේ මේ ජල ගෝලයට ඇතුළත් වෙන්නේ. මගේ දුවල පුතාල දන්නවා පෘථිවි තලයෙන් වැඩි ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙන්නේ ජලයෙන් බව. ඒ ප්‍රමාණය දුවේ පුතේ 71% වෙනවා. නැත්නම් සමස්ත පෘථුවියෙන් 71% ජලයෙන් තමයි වැහිලා තියෙන්නේ. එහෙනම් අපි මීළඟට බලමු පෘථුවිය මත ජලය විවිධාකාරයට ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි බලමු දුවේ පුතේ පෘථුවිය මත ජල ව්‍යාප්තියේ ආකාර මොනවද කියලා. මේ විවිධාකාර අපිට කිහිපයක් දැක ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා. සාගර ජලය, භූතල ජලය, භූගත ජලය, වායුගෝලීය ජලය, පාංශු ජලය. හොඳයි, අපි නැවත බලමු මේ ජලය ව්‍යාප්ත වී තියෙන විවිධ ආකාර මොනවද කියලා. සාගර ජලය. සාගර ජලය කියන්නේ දුවේ පුතේ සාගර හා මුහුදුවල ව්‍යාප්ත වෙලා තියෙන ජලය. භූතල ජලය කියලා කියන්නේ භූමිය මත ගංගා, ඇලදොලවල්, විල් හා ජලාශවල තියෙන ජලය. භූගත ජලය කියලා කියන්නේ දුවේ පුතේ භූමිය තුල අන්තර්ගත වන ජලය. අනිත් එක තමයි වායුගෝලීය ජලය. දුවල පුතාලට මතක ඇති මීට පෙර වැඩසටහනේදී අපි වායුගෝලය ගැන කතා කරනකොට මම කිව්වා වායුගෝලයේ ප්‍රධාන වායු වර්ගවලට අමතරව ජල වාෂ්ප අඩංගු වන බව. අපි වායුගෝලීය ආර්ද්‍රතාව කියලා කියන්නේ මේ වායුගෝලයේ පවතින ජලයට. ඒ වගේම තමයි දුවේ පුතේ පාංශු ජලය කියලා කියන්නේ පස තුල අන්තර්ගත වන ජලය. එහෙනම් ඔන්න අපි දැන් දන්නවා පෘථුවියේ ජලය ව්‍යාප්ත වී ඇති ආකාර කිහිපයක් තියෙන බව. හොඳයි, මාත් එක්ක දැන් කියන්න දුවල පුතාලා, සාගර ජලය, භූතල ජලය, භූගත ජලය, වායුගෝලීය ජලය, පාංශු ජලය. හොඳයි දුවේ පුතේ. මගේ දුවල පුතාලට පුළුවන් පෙළ පොතේ 7 පිටුවේ 1-6 රූපය බැලුවොත් පෘථුවියේ ජල ව්‍යාප්තිය පිළිබඳව තව දුරටත් කරුණු සොයා බලන්න. හොඳින් රූපය අධ්‍යයනය කරොත් අපට බලාගන්න පුළුවන් මුළු ජල ස්කන්ධයෙන් විවිධ විදියට ජලය කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා. මුළු ජල ස්කන්ධයෙන් සාගර ජලය නැත්නම් කරදිය තමයි 97.5%ක්ම තියෙන්නේ. ගොඩබිම් ජලය නැත්නම් මිරිදිය ජලය තියෙන්නේ දුවේ පුතේ 2.5% ප්‍රමාණයක් විතරයි. එතකොට අපිට පාවිච්චි කරන්න තියෙන්නේ මේ ගොඩබිම් ජලය නැත්නම් මිරිදිය. ඒත් දුවේ පුතේ මේ 2.5 අපි 100ක් විදියට අරගෙන බැලුවොත් එයිනුත් 79%ක් තියෙන්නේ අයිස් තට්ටු හා ග්ලේසියර්. ඒ නිසා අපට ඒව පාවිච්චි කරන්න බැහැ. තවත් 20%ක් තියෙන්නේ භූගත ජලය. ඒවා අපිට කෙලින්ම පාවිච්චි කරන්න බැහැ. ඒක නිසා ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය තියෙන්නේ 1%ක් විතරයි. මගේ දුවේ පුතේ, එහෙනම් මේ ගෝලීය ජල ප්‍රමාණයෙන් මිනිසාට භාවිතයට ගත හැකි මතුපිට මිරිදිය ජලය තියෙන්නේ 1%ක් තරම් සුළු ප්‍රමාණයක් විතරයි. හොඳයි, එහෙනම් අපි ඊළඟට බලමු මානුෂ කටයුතු සඳහා ජල ගෝලය කොහොමද වැදගත් වෙන්නේ කියලා. නැත්නම් ජලයෙන් මිනිසාට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. මගේ දුවල පුතාලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙයි, ජලය අපි වැඩි වශයෙන්ම ප්‍රයෝජනයට ගන්නේ පානයට නේද? අපිට ආහාර නැතුව හිටියත් අපිට ජලය නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට පානය කිරීමට සහ අනිකුත් ගෘහස්ථ කටයුතු වලට අපි වැඩි වශයෙන්ම ජලය යොදා ගන්නවා. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයට ජලය නැතුවම බැරි දෙයක්. ඒ වගේම කර්මාන්ත ශාලාවලටත් දුවේ පුතේ ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි විදුලි බල නිෂ්පාදනයට, ප්‍රවාහනයට, ක්‍රීඩා කටයුතු ආදී විවිධ කාර්යයන් සඳහා අපි ජලය ප්‍රයෝජනයට ගන්නවා. ඔව් දුවේ පුතේ, අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න ජල ගෝලයේ තවත් විශේෂ කරුණක් පිළිබඳව. ඒ තමයි ජල චක්‍රය. පෘථිවි ගෝලය සමන්විත වන ශිලා ගෝලය, වායු ගෝලය සහ ජෛව ගෝලය තුල ජලය නිරතුරුවම සංසරණය වන නිසා ශිලා ගෝලය, වායු ගෝලය සහ ජෛව ගෝලය සම්බන්ධ කරන සංරචකය ලෙස ජලය හඳුන්වන්න පුළුවන්. මගේ දූල පුතාලා දන්නවා වායු ගෝලයේ ජලය තියෙන්නේ ජල වාෂ්ප ලෙස. ශිලා ගෝලයේ ජලය තියෙන්නේ ද්‍රව සහ ඝන වශයෙන්. ජෛව ගෝලයේ ජලය තියෙන්නේ ශාක, සත්ව හා මිනිස් සිරුරු තුල. එහෙනම් අපි බලමු දුවේ පුතේ, මේ පද්ධති අතරේ මෙය චක්‍රීයව සිදුවෙන්නේ කොහොමද කියලා. දුවල පුතාලාට මම කියන දේ පැහැදිලි කරගන්න පුළුවන් වෙයි පෙළ පොතේ 8 පිටුවේ 1-7 රූපය අධ්‍යයනය කිරීමෙන්. බලන්න දුවේ පුතේ, භූතලය සහ ජලතල මත තියෙන ජලය වාෂ්පීකරණය වීමෙන් වායු ගෝලයට එකතු වෙනවා. භූතලය සහ ජල තල මත තියෙන ජලය. මොකක් වීමෙන්ද දුවේ පුතේ? වාෂ්පීකරණය වීමෙන්. ඒ වගේම තමයි ශාක පත්‍රවල තියෙන ජලය උත්සේදනය වීමෙන්. මොකද දුවේ පුතේ? ශාක පත්‍රවල ජලය උත්සේදනය වීමෙන් වායුගෝලයට එකතු වෙනවා. එතකොට ජල වාෂ්ප ලෙස පවතින ජලය ඝනීභවනය වෙලා වර්ෂණ ක්‍රියාවලිය මගින් නැවත පොළවට පතිත වෙනවා. මේ වර්ෂණයෙන් පෘථුවිය මතට ලැබෙන ජලයෙන් කොටසක් මතුපිට ගලා යනවා. දූල පුතාල දැකලා ඇති වැස්සක් වහින වෙලාවට වැඩි ජල ප්‍රමාණයක් මතුපිටින් ගලාගෙන යනවා. මෙන්න මේ මතුපිට ගලා යාම අපි හඳුන්වනවා අපදාවය කියලා. හොඳට මතක තියාගන්න දුවේ පුතේ, මතුපිට ගලා යන ජලය අපි හඳුන්වනවා අපදාවය කියලා. ඒ වගේම තමයි තවත් කොටසක් ජලය තුලට කාන්දු වෙනවා. භූමිය තුලට කාන්දු වෙන ජලය භූගත ජලය ලෙස ගබඩා වෙනවා. ඒ විදියට ගබඩා වෙන ජලයෙන් තමයි ලිං සහ උල්පත් පෝෂණය වෙන්නේ. ඉතින් දුවේ පුතේ, ජල චක්‍රයේ අවස්ථාවන් පිළිබඳව මගේ දූල පුතාලා හොඳටම දැනුවත් වෙලා තියෙන්න ඕන. අපි නැවත බලමු දුවේ පුතේ. වර්ෂණය කියන්නේ වර්ෂාපතනය. ඒක වැස්ස විදියට ලැබෙන්නත් පුළුවන්, හිමපත් හිම විදියට ලැබෙන්නත් පුළුවන්. අපදාවය කියන්නේ මගේ දුවේ පුතේ මතුපිට ගලා යාම. කාන්දු වීම වෙන්නේ කොහෙටද? පොළව තුලට. අනිත් වචනේ තමයි ගබඩා වීම. ගබඩා වෙන්නේ කොහෙද? ගංගා, ඇලදොල, විල්, මුහුදු සාගරවල. ඊළඟට වාෂ්පීකරණය. මතුපිට ජලතල වලින් ජල වාෂ්ප වායුගෝලයට එකතු වීම. ඊළඟට උත්සේදනය. ශාක මගින් ජල වාෂ්ප වායුගෝලයට එකතු වීම. ඝනීභවනය. ජල වාෂ්ප එකතු වෙලා වලාකුළු, ජල බිඳු නිර්මාණය වීම. එතකොට මේ චක්‍රීය ක්‍රියාවලිය නොනැවතී සිදුවන ක්‍රියාවලියක්. ඒක නිසා තමයි අපි මේක චක්‍රීය ජල චක්‍රය කියලා හඳුන්වන්නේ. මේ ක්‍රියාවලිය පෘථුවි ගෝලයේ ක්‍රියාකාරීත්වය සඳහා ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, ජල ගෝලය ගැන කතා කරනකොට ජල ගෝලයේ පැවැත්මට තර්ජනයක් වන මානුෂ ක්‍රියාකාරකම් මොනවද කියලා අපි සොයා බලන්න ඕන. එහෙනම් අපි බලමු මොනවද මේ මානුෂ ක්‍රියාකාරකම් කියලා. හොඳයි, මං එකින් එක කියන්නම් මොනවද මේ මානුෂ ක්‍රියාකාරකම් කියලා. කර්මාන්ත සඳහා යොදා ගන්නා ජලය අපවිත්‍ර ජලය ලෙස ජලාශවලට පිට කිරීම. එහෙම වුණහම වෙන්නේ මොකද්ද දුවේ පුතේ? ජලාශවල තියෙන ජලය දූෂණය වෙනවා. නැත්නම් ඒවා ප්‍රයෝජනයට ගත නොහැකි ජලය බවට පත් වෙනවා. ඊළඟට කම්හල් වලින් අපද්‍රව්‍ය ලෙස පිටකරන විවිධ රසායනික සහ කාබනික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම. මේකිනුත් සිද්ධ වෙන්නේ දුවේ පුතේ ජලය අපවිත්‍ර වීම. එතකොට කෘෂිකර්මාන්තයේදී පසට එක්වන පොහොර වර්ග කෘෂි රසායන කිව්වහම දුවේ පුතේ වල්නාශක සහ කෘමිනාශක ඇතුළත් වෙනවා. එතකොට මේවා ජලයට මිශ්‍ර වීම වගින් ජල ගෝලය දූෂණය වෙනවා. එතකොට ඊළඟ එක තමයි මල ද්‍රව්‍ය අපවහනය නිසා මතුපිට ජලය හා භූගත ජලය අපවිත්‍ර වීම. අනිත් කරුණ තමයි දුවේ පුතේ, ජල මූලාශ්‍රවලට කැලිකසර බැහැර කිරීම. මගේ දූල පුතාලා දන්නවා ඉවක් බවක් නැතුව මිනිසුන් කැලි කසල ජල මූලාශ්‍රවලට දානවා නේද? එහෙම දැම්මහම මොකද්ද වෙන්නේ? මේ ජල මූලාශ්‍ර දූෂණය වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ගොඩබිමට අක්‍රමවත්ව කසල බැහැර කිරීම. අනිත් එක තමයි කරදිය ගංගාවලට එකතු වීම. කරදිය ගංගාවලට එකතු වීම නිසාත් ජලය අපවිත්‍රතාවයට පත් වෙනවා. එහෙනම් දුවේ පුතේ, අපි අද කතා කරපු ජල ගෝලය අපට ඉතා වැදගත් වෙනවා කියන එක හැමෝටම තේරෙනවා ඇති. එහෙනම් දුවේ පුතේ, මේ ජලය අපිට ප්‍රයෝජනයට ගන්නකොට ඒ ජලය නාස්ති නොකර ප්‍රයෝජනයට ගන්න අපි හැම දෙනාම හිතර ගන්න ඕන. ඒ වගේම තමයි පාසල් සිසුන් විදියට මේ ජල සම්පත රැකගන්න මගේ දුවල පුතාලට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා හිතලා බලන්න. ඒ වගේම තමයි දුවේ පුතේ, අනාගතයේදී යුද්ධයක් ඇති වුණොත් ඒ යුද්ධය ඇති වෙන්නේ මේ ජලයට කියලා පුරෝකථනයක් කරලා තියෙනවා. එහෙනම් මගේ දුවල පුතාලට වැටහෙනවා ඇති මේ ජලයේ වැදගත්කම කොතෙක්ද කියලා. එහෙනම් අද පාඩමත් එක්ක ඔයාලට දීලා තියෙන පැවරුම පෙළ පොතත් සම්බන්ධ කරගෙන පිළිතුරු ලියලා විෂය ගුරු භවතා සමග සම්බන්ධ වෙලා අවශ්‍ය මඟ පෙන්වීම් තවදුරටත් ලබා ගන්න. දුවේ පුතේ, දැනට ඔයාලාට පත් වෙලා ඇති මම හිතන්නේ මේ පැවරුම, මම සඳහන් කරන්නම් මේ පැවරුමට අදාළ ප්‍රශ්න තුන. මගේ දුවල පුතාලා හොඳින් සවන් දෙන්න. පළවෙනි ප්‍රශ්නේ, ඔන්න පළවෙනි කොටස, පෘථුවියෙහි ජලය ව්‍යාප්ත වී ඇති ආකාර තුනක් සඳහන් කරන්න. පෘථුවියෙහි ජලය ව්‍යාප්ත වී ඇති ආකාර තුනක් සඳහන් කරන්න. දෙවැනි ප්‍රශ්නෙන් අහලා තියෙන පුතේ, මිනිසාට ජලයෙන් ලැබෙන ප්‍රයෝජන හතරක් දක්වන්න. ජලයෙන් මිනිසාට ලැබෙන ප්‍රයෝජන හතරක් දක්වන්න. තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ, වර්තමානයේ ජලයේ ගුණාත්මක බව අඩුවීම කෙරෙහි බලපාන මිනිස් ක්‍රියාකාරකම් තුනක් සඳහන් කොට ඉන් එකක් කෙටියෙන් විස්තර කරන්න. තුන්වෙනි කොටස, වර්තමානයේ ජලයේ ගුණාත්මක බව අඩුවීම කෙරෙහි බලපාන මිනිස් ක්‍රියාකාරකම් තුනක් සඳහන් කොට ඉන් එකක් කෙටියෙන් විස්තර කරන්න. හොඳයි දුවේ පුතේ, ඔබ මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා විෂය ගුරු භවතා සමග සම්බන්ධ වෙලා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගන්න. ඒ වගේම තමයි දුවේ පුතේ, මේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් සාමාන්‍ය පෙළ විභාගයට මෙතෙක් ආපු ප්‍රශ්න පිළිබඳ තොරතුරු ඕගොල්ලෝ හොයාගෙන ඒවලටත් පිළිතුරු ලියන්න උත්සාහ ගන්න. එහෙනම් දුවේ පුතේ, ඔබ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් තවත් දිනක හමු වීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ආයුබෝවන්.